සභාකල්තැබීම
ගරු කතානායකතුමනි, මෙම ගරු සභාව සැප්තැම්බර් මස 22 දින සුකුරාදා පෙරවරු 9 දක්වා කල්තැබීත්වය යෝජනා
කරන කල්තැබී යෝජනාව නිරෝෂන් පෙර අන්තිමයි.
ගරු කතානායකතුමනි, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව මෙරට ආගමික සිද්ධස්ථාන කීපයක් හා සංචාරක හෝටල් ඉලක්ක කර පාස්කු ඉරුදින සිදු කළ බෝම්බ ප්‍රහාර ලක් ඉතිහාසයේ සිදු වූ ඉතාම නේක්ෂතම දේශපාලන කුමන්ත්‍රණයක් බවට දැන් චෝදනා එල්ල වෙමින් පවතී. මෙම ප්‍රහාරයේ ඍජු ගොදුර බවට පත් වූයේ පාස්කු ආගමික වතාවන්වල නියැලුණු කිතුණු බැතිමතුන් සහ මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙතැයි කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙස් විදෙස් සංචාරකයන් පිරිසකි. එහිදී ඍජුවව ජීවිත අහිමි වූ හා විවිධ තුවාල සිදු වූ පුද්ගලයන්ට අමතරව රටේ ගොඩනැගෙමින් තිබුණු සංචාරක කර්මාන්තයට හා රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල විය. මේ සම්බන්ධයෙන් එවකට පැවති රජය විසින් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්, ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් සහ මලල්ගොඩ කමිටුව පත් කෙරිණි. එම කමිටුවලින් ඉදිරිපත් කරන ලද වාර්තා කීපයක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවද සම්පූර්ණ වාර්තා මේ දක්වා මහජන නියෝජිතයන්ට ලබා දීනු මැත. මෙවන් පසුබිමක ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද වාර්තාමය වැඩසටහනක් තුළින් මෙම මේච්ච ත්‍රස්ත ප්‍රහාරය ඍජුවම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනීම සඳහා ඒ සඳහා වාතාවරණය සකස් කිරීමේ අරමුණින් සිදු කළ ප්‍රහාරයක් බව චෝදනා කරයි. එමෙන්ම රාජ්‍ය බුද්ධ්‍යාංශය ඇතුළු ආරක්ෂක අංශවල පුද්ගලයන් කීප දෙනෙකුද මෙම ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට එමගින් වාර්තා කර ඇත. වසර 4කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් මෙම ප්‍රහාරය සඳහා ඍජුව වගකිය යුතු පාර්ශ්වයන් හඳුනා ගැනීමටත් ප්‍රහාරවල අරමුණ හෙළිදරව් කිරීමටත් රජය අසමත් වී ඇත. ඒ රජය ඒ පිළිබඳව දක්වන උදාසීනත්වය සහ තොරතුරු සැඟවීම උත්සාහ දැරීම නිසා පාස්කු ඉරුදුන ප්‍රහාර වින්දිතයන්ට සාධාරණයේ ඉටු කිරීමට රජය මගහරමින් සිටි. විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ලවන චෝදනා සඳහා පිළිතුරු සැපීමට සත්‍ය තොරතුරු පදනම් කරගත් සහ විධිමත් විමර්ශනයක් අත්‍යවශ්‍ය වන අතර දේශීය යාන්ත්‍රණයක් මගින් මේ සඳහා ප්‍රමාණවත් උත්සාහයක් නොගැනීම නිසා විදේශීය විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය බව තවදුරටත් අවධානය කරයි. දේශපාලන අතකොළු බවට පත් නොවූ බුද්ධිංශ සාමාජිකයන් සහ ආරක්ෂක අංශවල නිර්ධාරීන්ගේ ගෞරවය හා විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීමටත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර මෙයට සම්බන්ධ පුද්ගලයන් හෙළිදරව් කිරීමටත් අවශ්‍ය වේ. මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ආරක්ෂක අංශවල සමහර පුද්ගලයන් දැනටත් තනතුරු දරමින් සිටීම පරීක්ෂණවලට බාධාවක් බැවින් එම නිලධාරීන් තාවකාලිකව වගකිය යුතු තනතුරු වලින් ඉවත් කර අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීමටත් වගකිය යුත්තන්ට ඉතා ඉක්මනින් දඬුවම් ලබා දීමටත් සිදු කළ යුතු බවට මෙම සභාව යෝජනා කර සිටි. Honorable Speaker, I want to request the Secretary General of the United Nations, UN member countries, Secretary General of the Commonwealth and Commonwealth of Nations, the Human Rights Council, our development partners IMF, World Bank and ADB, and the international community to persuade the President and the government of Sri Lanka to conduct an independent investigation with foreign assistance into the Easter Sunday attack. We also request Prime Minister of India, Honorable Narendra Modi, to provide assistance since India was the main country to warn us regarding the Easter Sunday attacks. Especially the mystery surrounding a codename person called Abu Hind, also Sahara Jasmine, should be resolved. We aim to show during the two-day debate in Parliament that there's enough support in Parliament to conduct an independent investigation with foreign assistance so that the Easter Sunday victims as well as other members who were injured as well as the citizens of Sri Lanka can go forward in a peaceful environment. Garu Kathanayaka Thumini, Mama me avasthavedi ithamat attarama kanagaatuwata patwenawa me paasku irutina pohoma prahaaraya vela avurudu 4kin passe apita taamat me parliamentuwe vivadayak tiyanna one saadharanayak laba ganeemata apita therenawa me digin digatama me saakshi kochchara issarahata aawat me rajaya hitam matama me saakshi yata gæhima saha me saakshi wasan kirima digin digatama karana api me avasthaveedi matak karanawa vatman janadhipati ranil wickramasinghe mathithuma etuma 2022 වැඩ බලන ජනාධිපතිවරයෙක් හැටියට එතුමා නිවේදනයක් නිකුත් කරා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් වෙලා නැහැ කියලා. එහෙනම් එතුමා යෝජනා කරා මේ පාස්කු ප්‍රහාර පරීක්ෂණය ජාත්‍යන්තර සහය ඇතිව කරන්න ඕනේ කියලා එතුමා යෝජනා කළා. ඒ වගේම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීන් වරුන් වන හරින් ප්‍රාන්දු මන්ත්‍රීවරයත් ඒ වගේම මනුෂ්‍ය නානකාර මන්ත්‍රීවරයත් ඒ 2022 මැයි මාසේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග ලිපි හෝමාරු කරගැනීමේදී ඒ ප්‍රධාන කාරණයක් උනේ මේ පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන බවට ඒ ලිපි හෝමාරුවේ සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ඩ් යාඩ් වැනි ආයතනයක් මේකට සම්බන්ධ කරලා මේ දේශීය යාන්ත්‍රණය තුලින් මෙතෙක් කරපු මේ පරීක්ෂණයේ විශ්වාසවන්තභාවය නැති වෙලා ඒ වගේම කතෝලික සභාව ඇතුළු විවිධ පාර්ශවවල චෝදනා එල්ල වෙලා මේක නිවැරදි මගට ගෙනියලා මේ පරීක්ෂණ ඉවර කරලා මේකට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් දිය යුතු බවට එදා ඒ මතය තිබුණා. නමුත් අපි දන්නේ නැහැ මේ වෙනකොට ජනාධිපතිතුමාට ඒක වෙනස් වෙලා අපි දන්නේ කොයිතරම් රජය ඇතුලේ බලපෑම් ඇවිල්ලා මේක වෙනස් වෙන්න හේතු වුණාද කියලා. අද හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මනුෂ්‍ය නානකාර මන්ත්‍රීතුමාලා අද මේ සභාවේ නැහැ. ඒගොල්ලන් නිහඬ වෙලා. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම මේකේ පිටුපස තියෙන හස්තය කුමක්ද කියලා අපි මේ පරීක්ෂණ වලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ channel 4 නාලිකාව තුලින් හෙලිදරව් කරපු ඒ කරුණු අද ඊ ආපු ඒවත් නෙමෙයි. මොකද දිගින් දිගටම මේ රටේ සමහර ආරක්ෂක අංශ හැමදෙනාම නෙමෙයි බුද්ධ්‍යාංශ නිලධාරීන් මේ සහරාන් ඇතුළු කණ්ඩායම එක්ක දිගින් දිගටම ගනුදෙනු කිරීමත් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ විමර්ශන කිරීමේදී බාධා කිරීමත් සිදු වූ බවට දිගින් දිගටම සාක්ෂි එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී මතක් කරනවා රජයට මේ රජය බලයට ආවේ මේ පාස්කු ප්‍රහාරය විසඳනවායි කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනතාව ඉස්සරහා ප්‍රතිඥාවක් දුන්නා මේ පාස්කු ප්‍රහාරයට සාධාරණයක් කරනවායි කියලා. නමුත් අන්තිමේදී අපිට මේ එවන සාක්ෂි වලින් පෙනී යන්නේ මේ රජයේ ඇතම් පාර්ශව මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට අද වෙනකොට යම් යම් සාක්ෂි එළියට අවිල්ලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ඒ හිටපු ජනාධිපතිතුමා ඒ වගේම මේ රටේ බුද්ධිංශයේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඒ වගේම රාජ්‍ය අමාත්‍ය පිල්ලයන් ඇතුළු විවිධ පිරිසකට මේ තුලින් අද වෙනකොට චෝදනා අවිල්ලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම කමිටු ඒ වගේම තේරින්කාරක සභා ඒ වගේම කොමිසම් දාලා යම් යම් සාක්ෂි අනාවරණය කරගත්තත් දිගින් දිගටම ඒ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමත් ඒ වගේම ඒ සාක්ෂි යට ගැසීමට උත්සාහ කිරීමත් අපිට මේ දේශීය යාන්ත්‍රණයකින් මේ පිළිබඳව ඉස්සරහට යන්න බැරි බව දැන් අපිට ඔප්පු වෙලා තියෙනවා. ඒ හින්දා අපි දැක්කා එදා ඒ සාක්ෂි බලපු ඒ විමර්ශනය කරපු ඒකට ක්‍රියා කරන්න හිටපු නීතිපති දප්පුල්ල ලිවේරා පවා ඒ නීතිපතිතුමා මේක දේශපාලන කුමන්ත්‍රණයක් බවට එතුමා විශ්‍රාම යන්න ඉස්සෙල්ලා එතුමා ප්‍රකාශ කළා තමයි ගියේ. ඒ වගේම CID එක බාර ඉන්න DIG රවි සෙනිරත්න වැනි මේ පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන්නට ඒ සම්බන්ධ වුණ නිලධාරීන් දිගින් දිකටම මේ කුමන්ත්‍රණය පිළිබඳව යම් යම් සාක්ෂි තිබෙන බව ඒ සාක්ෂි ඉදිරියට ගිහිල්ලා තවදුරටත් විමර්ශනය කර යුතු බවත් ඒ ප්‍රකාශ කළා තියෙනවා. එතකොට මේ තියෙන සම්බන්ධයත් එක තමයි මේ channel 4 නාලිකාවෙන් මේ එළිදරව් වෙන්නේ. එතකොට අපි කියනවා මේ channel 4 නාලිකාව විතරක් බලන්න එපා. මේ යෝජනාව ගෙනාවේ මේ channel 4 නාලිකාවෙන් එන කරුණු විතරක් අද මෙතන වාද විවාද කරන්න නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ ආපු තොරතුරුත් එක්ක ඒ channel 4 ඒ නාලිකාවෙන් යම්කිසි දෙයක් ආවනම් ඒකත් යම්කිසි ගැළපීමක් තියෙන බව මම හිතන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට පේනවා. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී ප්‍රධාන විමර්ශනය බුද්ධි අංශ යම් සමාජිකයන් සහරාන් අතර සම්බන්ධයක් තිබුණද සහරාන්ට උපදෙස් දීලා සහරාන්ව මෙහෙවල සහරාන්ව ඉක්මන් කරලා සහරාන්ව 2019 ජනාධිපති වර්ණය ලංවෙද්දී මේ ප්‍රහාරය එල්ල කරන්න මෙහෙව්වද ඒ වගේම සහරාන් ඇතුළු කණ්ඩායමට මේ තරම් කෝඩිනේටඩ් ඇටෑක් එකක් දෙන්න මේ තරම් විශේෂ පුහුණුවක් ලැබලා මේ තරම් ඉතාම බලගතු පුපුර්ණ ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ රටේ විශාල පිරිසකගේ දිවි අහිමි කරන්නත් හෝටල් ඇතුළු ඒ ආගමික ස්ථානය වලට එකවර ප්‍රහාර දීමටත් ඒගොල්ලන්ට ඒ ප්‍රහාර ඒ පුපුර්ණ ද්‍රව්‍ය තිබුණද නැත්නම් යම් බුද්ධි අංශයකින් ඒ සහරාන්ට පුපුර්ණ ද්‍රව්‍ය දුන්නද කියන ප්‍රශ්නය අද මේ රට ඉස්සරහ තියෙනවා. කොමිසමක් පත් කරාට තීරණ කාරක සභාවක් පත් කරාට මේ කරුණු හරියට අනාවරණය කරගන්න බෑ. ඒක තමයි මේ වත්මන් රජය විසින් කළා තියෙන්නේ. ඒ කොමිසම් සභා තුලින් අපි හිතනවා මේක තවත් එන 2024 ජනාධිපතිවරණයට මේක ඇදගෙන යෑම තමයි මේගොල්ලන්ගේ අදහස වෙලා තියෙන්නේ. අපි දන්නවා මේ රටේ දේශපාලන වාතාවරණය අනුව යම් යම් පුද්ගලයෝ මේ රජය ඇතුලේ බලගත් පුද්ගලයෝ ඒගොල්ලන්ට මේක ප්‍රශ්නයක් වෙනවා මේක ඇත්ත එළියට ආවොත්. ඒ හින්දා මේ ඇත්ත සංගවලා තමන්ගේ බලය ආරක්ෂා කරලා තමන්ගේ බලය මගින් මේ අපරාධයෙන් බේරීමට මේ පුද්ගලයෝ කටයුතු කරන බව අපිට මේ වෙනකොට ඉතාම පැහැදිලි වෙලා තියෙනවා. ඒ හින්දා මම මේ අවස්ථාවේදී කියනවා පාස්කු විමර්ශන කොමිසම් සභා මගින් ඉදිරිපත් කරපු යම් යම් කාරණා තාම ඒ පරීක්ෂණ වලට බාධා වෙලා නැහැ. විශේෂයෙන්ම ඒ පරීක්ෂණ වලින් හොයාගෙන තිබුණා අබු හින් කියන නාමෙන් විශේෂයෙන්ම අපි හිතනවා ඒක යම් බුද්ධි සේවයක්ද කියලා සහරාන්ට උඩින් සහරාන්ව මෙහෙවපු සහරාන්ට උපදෙස් දුන්නු ඒ යම් කිසි හස්තයක් ඒ පුද්ගලයෙක් හිටියද කියලා. ඒ හින්දා තමයි මම ඇහුවේ ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමාගෙනුත් මේ අබු හින් කියන පුද්ගලයාව හඳුනා ගැනීම සඳහා මේ සහරාන්ට උඩින් හිටපු මේ කවුද කියලා ඒ පරීක්ෂණ කිරීම සඳහා අපිට සහාය වෙන්න කියලා. මොකද ඉන්දියාව තමයි අපිට මේ ප්‍රහාරය එන්න ඉස්සෙල්ලා අනතුරු ඇඟෙව්වේ. එතකොට ඉන්දියාවේ ආරක්ෂක අංශ බුද්ධි සේවය මේ සහරාන් ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒගොල්ලන් දන්නවා කවු මොනවද මේක වෙන්නේ කියලා. ඒ තොරතුරු ඒගොල්ලන් ළඟ තියෙනවා. ඒ හින්දා ඉන්දියාවේ සහායත් ඇතුව මේ අබු හින් කියන පුද්ගලයා ඉන්දියාවේද නැත්නම් මේ ලංකාවේද කවුද මේක ඉන්නේ කියලා අපිට හඳුනා ගැනීම ඉතාම වැදගත්. අබු හින් කියන්නේ අබු සලේද නැත්නම් අබු රාජපක්ෂද කියලා අපිට දැන ගැනීම ඉතාම වැදගත් බව මේ අවස්ථාවේදී මම මතක් කරනවා. ඒ වගේම දෙවනි කාරණේ තමයි සාරා ජස්මින් කියන ඒ කාන්තාව. ඒ සාරා ජස්මින් කියන කාන්තාව මැරුණ බවට දැන් වෙනකොට රජය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ මැරුණ බවට ඔප්පු කරන්න ගරු කතානායකතුමනි DNA පරීක්ෂණ තුනක් කරන්න වුණා ආණ්ඩුවට. සාමාන්‍යයෙන් ලෝකේ කරන්නේ DNA පරීක්ෂණ එකයි. ඒ DNA පරීක්ෂණ එකපාරක් කරලා ඒකේ තහවුරු කරනවා මැරුණද නැද්ද කියලා. නමුත් මේ ලංකාවේ රජයට එක පරීක්ෂණයක් නෙමෙයි DNA පරීක්ෂණ තුනක් කරලා තමයි ඒගොල්ලන්ට ඕන විදියට ඔප්පු කරගන්න පුළුවන් උනේ සාරා ජස්මින් මැරුණයි කියලා. මැරණකම්ම DNA කරා. ඒක තමයි කරන්නේ. එතකොට ඒගොල්ලන්ට ඕන ප්‍රතිඵලය එනකන් මේ රජය මේ පාස්කු පරීක්ෂණයක් කරන්නේ එහෙමයි. ඒගොල්ලන්ට ඕන තැනට යනකන් දිගින් දිගටම Tamanට හිතවත් නිලධාරීන් දාගෙන Tamanට ES කියන පෙන්චයියන්ව දාගෙන මේක Tamanට ඕන විදියට කරකවන්න තමයි මේ රජය අද වෙනකොට කටයුතු කරලා තියෙන්නේ. මේ පාස්කු ප්‍රහාරය විභාෂණය කරපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 30කට වඩා ඒ වගේම පොලිස් නිලධාරීන් ඇතුළුවේ කණ්ඩායමේ 300කට වඩා මේ වෙනකොට මාරු කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා අගමැතිව පත්කරන්න ඉස්සෙල්ලා මේ පාස්කු ප්‍රහාරය විමර්ශනය කරපු ශානි අබේසේකරව අයින් කරන්න කටයුතු කරා. එතකොට ඒකේ අපිට තීරණ කොච්චර ඌමනාවක් තිබුණද කියලා මේ පරීක්ෂණ Tamanට ඕන විදියට මේක හසුරගන්න. ඉතින් ඒ හින්දා අපි කියනවා මේ අවස්ථාවේදී ඊටාම ප්‍රබල සාක්ෂි තියෙනවා මේ සාරා ජස්මින් කියන කාන්තාව මේ ප්‍රහාරයෙන් මැරුන්නේ. ඒ කියන්නේ මේ කාන්තාව IP අබුබකර් කියන ඒ පොලිස් නිලධාරියා විසින් මේ කාන්තාව රැගෙන ගියා. ඒ වගේම මේ උසාවි වලට සාක්ෂි ලබා දීලා තියෙනවා මේ සාරා ජස්මින් තමන්ගේ මවට මේ පස්සේ කතා කරලා තියෙනවා කියලා. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව විමර්ශනය කරපු IP ජයසිංහ කියන නිලධාරියා මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා. IP ජයසිංහට කෝවිඩ් හැදුන තමයි කියන්නේ. IP ජයසිංහගේ බඩියත් පුච්චලා තියෙනවා. ඒ වගේම විවිධ පරීක්ෂණ කරපු එක්කෝ නිලධාරීන්ව අයින් කරලා තියෙනවා. නැත්නම් අභිරහස් ලෙස ඒ නිලධාරීන් මැරලා තියෙනවා. මේකට සම්බන්ධ යම් යම් බුද්ධිංශ සහ යම් යම් නිලධාරීන් රට පැනලා තියෙනවා. සාක්ෂි වෙනස් කරලා තියෙනවා. සාක්ෂි විනාශ කරලා තියෙනවා. යම් දත්ත මකලා තියෙනවා. මේ සියලු දේත් එක තමයි අපි මේ අවස්ථාවේදී කියන්නේ මේ රජයේ ඉන්න මේ දේශපාලන නායකයන් ඇතුළු මේ වෙනකොට රජයේ ආරක්ෂක අංශවල ඉන්න යම් යම් උසස් පෙළ පුද්ගලයන්ට මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කිරීමේ හැකියාවක් නැහැ. මොකද එහෙම කරන්න ගියොත් ඒගොල්ලන්ගේ ඒ සියලුම කටයුතු අනාවරණය වෙනවායි කියලා තමයි මේ අවස්ථාවේදී අපිට මතක් කරන්න. එතකොට මගේ තුන්වෙනි කාරණේ තමයි අර සොනික් කියන ඒ බුද්ධිංශ නිලධාරියා IP බණ්ඩාර කියන නිලධාරියා මේ ඉස්ලාම් අන්තවාදීන් එක්ක කොච්චර කල් ඉඳලා මේ ගනුදෙනුව කරාද? මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණයි පස්සේ මේ පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගන්නට ISIS සංවිධානයේ පැත්තට මේක කොච්චර යොමු කරාද කියලා හරියට විමර්ශනයක් මේ අවස්ථාවේ වෙලා නැහැ. අපිට ආරංචි වෙන හැටියට මේ වෙනකොට IP බණ්ඩාර මේ රටේ නැහැ. එතකොට ඔබතුමන්ලා මේ යම් යම් ඊටාම වැදගත් සාක්ෂිකරුවන්ව මේ රටින් පන්නලා තියෙනවා. සාක්ෂි වෙනස්කරන්න ඔබතුමන්ලා කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම මේ සොනික් කියන මේ නාමය මේ රටට ගෙනාපු අපි හරින් ප්‍රාන්දු මැතිතුමාගෙනුත් ඉල්ලනවා. ඔබතුමා මේ රජයේ වැදගත් ඇමතිවරේ. ඔබතුමා මේක එදා එළියට ගෙනාව. අද ඔබතුමාට අඩුතරමේ මේ සොනික් කවුද කියලාවත් හරියට මොකද්ද මේක සුළමුල මොකද්ද කියලාවත් ඔබතුමාට හොයාගන්න මේ රජය ඇතුළේ ඉඳලත් ඔබතුමාට බැරි වෙලා තියෙනවා. ඒ වගේම තාජ් හෝටලයට ගිය මරාගෙන මැරෙන ජමීල් කියන බෝම්බකරුවා එතුමා සමග මේ රටේ බුද්ධිංශ තිබුණ සම්බන්ධය මොකක්ද කියලා අපිට විශේෂයෙන්ම අහන්න සිද්ධ වෙනවා. මේ channel 4 නාලිකාවෙත් මේ සම්බන්ධව ඒ වගේම මෙතන දැන් වාඩි වෙලා ඉන්න පිල්ලයන් අපේ රාජ්‍ය අමාත්‍යතුමාටත් ඒ වගේම සුරේෂ් ශලේ වර්තමාන බුද්ධියංශ ප්‍රධානීටත් ප්‍රධාන චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. දැන් ඔබතුමාලා යම් යම් නිවේදන මගින් ඒ වගේම අපි දැක්ක CID එකට ඉස්සරහා ගිහිල්ලා වොයිස් කට් දීම මගින් ඔබතුමාලා මේක ගැන යම් කිසි ප්‍රකාශ කරන්නට කටයුතු කරත් ඔබතුමාලාට සාධාරණ ලෙස මේකට ඇයි පරීක්ෂණයක් ඉල්ලලා ඔබතුමාලා නිර්දෝෂී නම් ඇයි ඒකට මූණ දෙන්න බැරි කියලා මේ අවස්ථාවේදී අපිට පාර්ලිමේන්තුවේදී අහන්න සිතුනා. ජනාධිපතිතුමා පිටිපස්සේ ගිහිල්ලා හැංගෙන්න එපා. රජයේ පිටිපස්සේ ගිහිල්ලා හැංගෙන්න එපා. ඔය දාලා තියෙන හොර විමර්ශන කණ්ඩායම් පිටිපස්සේ ගිහිල්ලා හැංගෙන්න එපා. එළියට ඇවිල්ලා හරියට මේකට මූණ දීලා පුළුවන් නම් ජාත්‍යන්තර පරීක්ෂණයකටත් මූණ දීලා ඔබතුමාලා මේකට සම්බන්ධ නැත්තම් ඔබතුමාලාගේ නම මේකෙන් අයින් කරගන්න කටයුතු කරන්න කියලා මේ අවස්ථාවේදී අපි කියන. දැන් ගෝඨාභය රාජපක්ෂ කියනවා මේ මුස්ලිම් අන්තවාදියෙක් සිංහල බෞද්ධ නායකයෙක්ව මේ රටේ ජනාධිපති කරන්න බෝම්බ ගහයිද කියලා එතුමා අහනවා. අපි කියනවා සහරාන් මේ රටේ බෝම්බ ගැව්වේ ඒ සහරාන්ගේ තියෙන ඉස්ලාම් අන්තවාදී අදහසින්ද? සහරාන්ට ඕන වුණා කුරුසකාරයන් ඇතුළු අන්‍යාගමින්ව මරලා මේ රටේ හෝටල් වලට එන ඒ විදේශ ජාතිකයන්ව මරලා මෙතනට පණිවිඩයක් එවන්න තමයි සහරාන්ට ඕන වෙලා තිබුණේ. එතකොට සහරාන් ඒ අරමුණට යනකොට ඒ සහරාන්ව හොඳට බලාගෙන සහරාන්ට මොනවත් වෙන්න දෙන්නේ නැතුව සහරාන්ට මේ රටේ ආරක්ෂකාංශ වලට හසු වෙන්න දෙන්නේ නැතුව ෂාරාන්ට හොඳට පුහුණුවකුත් දීලා මේ හොඳට කෝඩිනේටඩ් ඇටැක් එකක් කරන්න ඒ අවස්ථ උපදෙසුත් දීලා පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ දීලා මේක කරාද කියලා තමයි අපේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ සහරාන්ගේ අරමුණ එකක් වුණාට සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් මේ රටේ ජනාධිපති උනේ මේ රටේ ගෝඨාභය රාජපක්ෂ කියලා මේ අවස්ථාවේදී මතක් කරගන්න. දැන් පංගුවක් කට්ටිය කියනවා මේ ජනාධිපතිවරණය වෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලන් දිනලලු හිටියේ පළාත් පාලන මැතිවරණේ. පළාත් පාලන මැතිවරණය වෙනකොට ඒගොල්ලන් දිනලලු හිටියේ. අපිට මතක් ගන්න සිද්ධ වෙනවා ඔය පළාත් පාලන මැතිවරණයේ ඒ ප්‍රතිපල ආරං ආයමත් බලන්න. ඒ පළාත් පාලන ප්‍රතිපල ඔක්කොම එකතු කරත් ඒ පළාත් පාලන ආයතනවල ඕගොල්ලන්ට 150ක් තිබුණේ නැහැ. 150ක් තිබුණේ නැහැ. ඒ 150 වැඩි කරගන්න තමයි එක අරමුණක් මේ පාස්කු ප්‍රහාරයේ බෝම්බ ප්‍රහාරයේ එල්ල කරේ කියලා තමයි ඔබතුමාලාට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. ඔබතුමාලාට ඕන වුණා
කාලය අවසන්යි.
ඔබතුමාලාට ඕන වුණා ඔබතුමාලාට ඕන වුණා තනි සිංහල ඡන්ද පදනමක් මේ රටේ එකට එකතු කරන්න. ඔබතුමාලාට දෙමළ ඡන්ද වැඩකුත් නැහැ. ඔබතුමාලාට මුස්ලිම් ඡන්ද වැඩකුත් නැහැ. ඔබතුමාලාට ඕන වුණා අර මැද තිබුණ කතෝලික ඡන්ද ටික ඔබතුමාලාගේ සාක්කුවට දාගන්න. ඒක වුණා. ඒක දන්නේ නැතුව යම් යම් අපේ පල්ලිවලත් යම් පල්ලිවලත් දේශනා කරා මේකට සාධාරණ කිෂ්ඨ කරන්න පුළුවන් මෙතනින් කියලා. අපේ එදා ජනාධිපති අපේක්ෂක මේ පැත්තෙන් ඒ තරග කරපු සජිත් ප්‍රේමදාස මැතිතුමාට එදා අසාධාරණයක් වුණා එතන. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ බලෙන් තමයි අද ඔබතුමාලා ওই පුටුවල වාඩි වෙලා ඉන්නේ. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ওই ජනාධිපති පුටුවෙත් වාඩි වෙලා තියෙන්නේ ඒ බලෙන් ඔබතුමාලා ගත්ත බලෙන් ඒ සහයෝගයෙන් තමයි. ඒක තමයි අපි කියන්නේ එදා හිටිය රනිල් වික්‍රමසිංහ එදා ඒ අපිට දුන්න ඒ පොරොන්දු දුන්න රනිල් වික්‍රමසිංහ නෙමේ අද මේ ජනාධිපති පුටුවේ වාඩි වෙලා අද
සාධාරණ හතක් වැඩි පුරනන් තියෙනවා.
මොකද
විනාඩි 7ක් වැඩි පුරනන් තියෙනවා.
මට මිනිත්තුවක් දෙන්න මයිස්. ඒ පුටුවේ වාඩි වෙලා අද වෙනකොට සාධාරණ ඒ වගේම පරීක්ෂණයක් කරන්න තියෙන අවස්ථාවේදී මේ කොමිෂන් සභාවක් දාලා මේක තවත් 2024 වෙනකන් දික් කරන් යන්නේ කියලා. ඉතින් ඒ හින්දා මම අවසාන වශයෙන් මම මේ අවස්ථාවේ ඉතාම ඕනාවෙන් ඉල්ලා සිටිනවා මේක මේ කාටවත් මේ මඩ ගහන්න ගෙනාපු යෝජනාවක් නෙමෙයි. මේක ඉතාම අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිලියන සංඛ්‍යාත අපේ රටේ ජනතාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. අපිට මේ රටේ ආර්ථිකය හදාගන්න ඕන නම් මේ රටේ ජාතීන් අතර සමගිය ඇති කරන්න ඕන නම් අපිට මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන නම් මේ සඳහා අපි ඉතාම වැඳලා ඉල්ලනවා අපි රජයේ මන්දන්නවා සියලු දෙනා මේකට සම්බන්ධ නැහැ. මේකට හෘද සාක්ෂියක් ඇති මේ රජයේ යම් යම් මන්ත්‍රීවරු ඇති මේ සඳහා සහයෝගය දීලා මේකට සාධාරණ පරීක්ෂණයක් කළා මේ රට එකට එකතු කරලා මේ රට ඉස්සරහට යන්න සහයෝගය මේ යෝජනාවට දෙන්න කියමින් මම කතාව අවසන් කරනවා.
නලින් බණ්ඩාරමැතිතුමා ස්ථිර කිරීම විනාඩි 17ක් තියෙන ඔබතුමා.
ගරු කථානායකතුමනි, ගරු නිරෝෂන් පෙරරාමැතිතුමා ගෙන අපි යෝජනාව මම ස්ථිර කරමින් මම වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි මේ පෙළගැස්ම දිහා බලපුවාම අපිට බොහොම පැහැදිලි
ගරු මන්ත්‍රීතුමා
මේ වැඩේ කවුද කරේ කියන කාරණේ.
ප්‍රශ්නයක් තියෙනවා පිළියන් මන්ත්‍රීතුමාගෙන්.
என்னுடைய பேரை இரண்டு மூன்று சொன்னார். நான் கேட்டுக்கொண்டிருந்தேன் என்றால் ஒரு பிரதானமான பிரச்சின அடிப்படையிலே நான் நிரோஜன் பெரேரா கௌரவ உறுப்பினர் சொல்கிறேன். நான் சர்வதேச விசாரணைக்கு தயார். நீங்கள் எப்பொழுது அதை நடத்திவீர்கள்னு சொல்லுங்கள், நான் தயாராக இருக்கிறேன். அது மாத்திரமல்ல, நீங்கள் எதிர்கட்சியில் இருந்தாலும் குண்டு வைத்த விடயங்கள் நடந்து முடிந்த விடயங்கள் உங்களுடைய தலைவருக்கு அதற்கு பின்னர் நாட்டிலே பதவி துறந்த ஜனாதிபதிவர்கள் அதிகாரத்தை கொடுப்பதற்கு முன் வந்தார். இவற்றையெல்லாம் மறந்துவிட்டு ஒரு சிறுபிள்ளைத்தனமான கருத்துக்களை வைப்பதில் நான் கவலை
அடைகிறேன். கரு கத்தானி மே பிள்ளையாண்ட மேவனம் பொடிலமைக்கே காரணாவிண்ட புழுவாங்க. நமுத்த පාස්කු ප්‍රහාරයෙන් මැරුණු ජනතාවටත් මේකෙන් තුවාල වුණ ජනතාවටත් අද වෙනකොට මේ රටේ ආරක්ෂාව නැතිව ඉන්න ජනතාවට නම් මේක නම් පොඩි ළමයිගේ කාරණාව නෙමෙයි. ඒ හින්දා ඔබතුමා මේ රටේ ඉතිහාසයේ කරපු දේවල් මේ රටේ දේපල් අපි දන්නවා. හොඳට ඔබතුමාගේ හැකියාව අපි දන්නවා. ඒ හින්දා ඔබතුමාට අපිව නියත කරන්න
බෑවිල්ලා.
අපි අදත් මෙතත් මේකේ සාධාරණයක් එනකන් අපි ඔබතුමාටත් විරුද්ධව අපි මේ විමර්ශන කරන්න අපි ඉස්සරහට යනවා.
හරි නිරෝෂණ,
ඒක නවත්තන්න නම් වෙන්නේ
නැහැ. ඔබතුමායි කතාව කරගෙන යන්න.
ගරු කථානායකතුමනි, මේවා ඉතින් මේ රටේ මේ ආණ්ඩුවේ වැරදි. දලදා පාරිකාවට බෝම්බ ගහපු ඈ ජෝසප් පරණාසිංහ මරපු ට්‍රිපොලි කෑම්ප් තියාගෙන ලසන්ත වික්‍රමතුංග මරපුන් දැන් මෙතන අපිට කතා කරන්න දෙන්නේ නැහැ. ගරු පොලිසිය 600ක් මරපුන්. ගරු කථානායකතුමනි, අර දැන් ඕක තමයි වැඩේ. දැන් භූමිතල් ගහනකොට ගැරඩියට ඉන්න බෑ. ඒ වගේ තත්ත්වයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මොකද මේ සේරම එක සැලසුම්. දැන් මේ හේරම එක සැලසුම්. දැන් මම කතාව පටන් ගන්න හිටියේ වෙනතනකින්. දැන් මෙතනින් තව පටන් ගන්න වෙලා තියෙන්නේ. මොකද 2015 වෙනකොට ජෝසප් පර්රාසිම් ගම් ඝාතනය සම්බන්ධව ඔය කියන මිනිස්සයා ඔය හිටියා ඇතුලේ. එතකොට ඒ කාලේ තමයි ඔය කාන්තක්ගුඩියේ සිද්ධියක් සම්බන්ධව සහරාන්ගේ කට්ටියත් ඇතුළට ගියේ. එතකොට මේ දෙගොල්ලෝ තමයි මෙතනින් මේ අසාඩ් මෞලානා කියන විදිහට සම්බන්ධ වෙලා, එතකොට මෙයා ඒ කට්ටියව වනාතවිල්ලුවේදී සලේට සම්බන්ධ කරලා මේ වැඩේ සැලසුම් කරුවේ. ඒ නිසා පැහැදිලිවම මේවා කියනකොට ඉන්න බෑ. දැන් මේ සේරම බලය වෙනුවෙන් කරපු ක්‍රියාත්මක කරපු කුමන්ත්‍රණ. මොකද අපි දැක්ක දවස් 52 කුමන්ත්‍රණය. දවස් 52 කුමන්ත්‍රණය අසාර්ථක වුණ අධිකරණ ඉදිරියේ. ඒ දවස් 52 කුමන්ත්‍රණය අසාර්ථක වුණාට පස්සේ මේගොල්ලෝ ප්ලෑන් B ක්‍රියාත්මක කරන්න කඩිනම් වුණා. ප්ලෑන් B. මොකද දවස් 52 අවසන් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිවරයා විදිහට දෙසැම්බර් 18 වෙනිදා දිවුරුම් දෙනවා. එතකොට ඔන්න වැඩේ ප්ලෑන් B පටන් ගන්නවා. මාවනල්ලේ බුදු පිළිම කඩන්න ගන්නවා. වනාතවිල්ලුවට එකතු වෙනවා. මේ සියල්ලක්ම කඩිනම් වෙන්නේ මේ ප්ලෑන් B ක්‍රියාත්මක වෙන්නේ දවස් 52 කුමන්ත්‍රණයෙන් පස්සේ. මොකද සහරාන්ගේ බිරිඳ බොහොම පැහැදිලිව කියලා තියෙනවා. Hadia.
Order, please. Deputy Speaker will take the chair now.
ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සහරාන්ගේ බිරිඳ හාදියා ඇගේ කට උත්තරේ බොහොම පැහැදිලිවම කියලා තියෙනවා අබු හින් කියලා පුද්ගලයෙක් සම්බන්ධව. ඉන්දියාව ඉදන් නිතර කතා කරනවා හාදියා කියලා. දිනන අබු හින් එක කතා කරද්දී වටේ පිටේ ඉන්න ඉවත් කරනවා කියලා. හාදියා කියලා තියෙනවා මේ අබුහින් කියන පුද්ගලයා තමයි මේ ප්‍රහාරය කඩිනම් කරන්න කියලා කිව්වේ කියලා. මේ අබුහින් කියන පුද්ගලයා. එතකොට ඊයේ අපිට ලැජ්ජයි මේ පාර්ලිමේන්තුවේ කාරක සභාවකට ආපු පොලිසිය නිලධාරීන් කියලා තියෙනවා අබුහින් කියන්නේ මිත්‍යාවක් කියලා. එතකොට අබුහින් මිත්‍යාවක් නම් හාදියාගේ කට උත්තරය මේ කට උත්තරවලදී වැදගත්ම කට උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි හාදියාගේ කට උත්තරේ. ඒ හාදියාගේ කට උත්තරේ වැදගත් නෙමේද? හාදියා කියන්නේ බොරුද? අපි දන්නවා බුද්ධාංශ නිලධාරීන් හාදියාගෙන් කොච්චර ප්‍රශ්න කරලාද මේ තොරතුරු ගත්ත කියලා. එහෙනම් අබුහින් කියන පුද්ගලයා මිත්‍යාවක් නෙමෙයි. අබුහින් තමයි මේක ඉන්දියාව ඉදන් මෙහෙව්වේ. එතකොට අබුහින් කවුද කියලා හොයන්නේ නැති පරීක්ෂණ මණ්ඩල ගැන අපිට කතා කරලා වැඩක් නැහැ. අබුහින් මිත්‍යාවක් නෙමෙයි. අබුහින් යක්ෂයෙක්, අබුහින් ප්‍රේතෙක්, අබුහින් පිසාචෙක්. අබුහින් තමයි මේ මරණ පිටිපස්සේ නායකත්වය දරපු කෙනා. එනිසා පැහැදිලිව අබුහින් කවුද කියන එක හොයා බැලීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන්නේ නැහැ. මොකද අබුහින් තමයි මේකේ මහබලකරු. එනිසා පැහැදිලිවම මේ පරීක්ෂණ යටපත් කරන්න තමයි ගෝඨාභය රාජපක්ෂ තමන් ජනාධිපතිවරයා වුණු ඉඳන් පටන් ගත්තේ. ගෝඨාභය රාජපක්ෂ කරපු තමන්ගේ ප්‍රථම රාජකාරිය මොකද්ද? ප්‍රථම රාජකාරිය තමන්ගේ කැබිනට් එක දිරුඳුන එකද? නෑ. ප්‍රථම රාජකාරිය තමන්ගේ අගමැතිවරයා දිරුඳුන එකද? නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙලා කරපු ප්‍රථම රාජකාරිය තමයි සානි අබේසේකරව ඒ තනතුරේ නිරපදාපු එක. සානි අබේසේකරව නිරපදාපු එක තමයි ප්‍රථම රාජකාරිය මේ ජනාධිපතිවරයාගේ හිටපු ජනාධිපතිවරයාගේ. ඒකට හේතුව වෙන මොකුත් නෙමෙයි. මේ සානි අබේසේකර අතුරු CID එකේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපරාධකරුවන් 103ක් වගේ ප්‍රමාණයක් මට මතක ඉදිරිය අරෙස්ට් කරලා තිබුණා, ප්‍රශ්න කරලා තිබුණා. ඔවුන් කටයුතු කරපු එක නතර කිරීම සඳහා තමයි එදා වැඩ කරේ ගෝඨාභය රාජපක්ෂ. එතකොට ගෝඨාභය රාජපක්ෂගේ ඊළඟ රාජකාරිය උනේ මොකද්ද? ඊළඟ රාජකාරිය උනේ බුද්ධාංශ ප්‍රධානියා විදියට සුරේෂ් සලේපත් කරපු එක. මේ හැම එකක්ම පිටිපස්සේ තියෙන්නේ මේ ඝාතන කුමන්ත්‍රණය යටපත් කිරීම. ඒ වගේම වැදගත් කාරණා හතරක් කියනවා මේ සිද්ධියට බුද්ධාංශයේ තියෙන සම්බන්ධකම්. මේ එතකොට කියන්නේ මම ආමියක පාවා දෙනවා ජාති ද්‍රෝහීන් නලින් බණ්ඩාරකේ කියනන් කියන්නේ නැපා. අපි මේ සමස්ත බුද්ධාංශය ගැන නෙමෙයි මේ කියන්නේ. මේ සිද්ධියට අදාළ බුද්ධාංශ සිද්ධීන් ගැන කියන්නේ අපි. විශේෂයෙන් IP ඇඩ්‍රස් එකක් හොයාගන්නවා මේ බුද්ධාංශ නිලධාරියෙකුගේ හමුදාව සහරන් එක කටයුතු කරපු. ඔහුගේ ප්‍රෙම්මතිය පොලිස් බුද්ධාංශයේ WPC වරියා. ඇයගේ නමින් තමයි මේ දුරකථනේ අරන් තිබුණේ. හැබැයි මේ IP ඇඩ්‍රස් එක සම්බන්ධව FBI එක දෙනවා තොරතුරු. හැබැයි එතනින් එහාට පරීක්ෂණය සිදු නොවේ. මොකද හේතුව? හොයලා බලන්න. ඊළඟට දෙවෙනි බුද්ධාංශ සිදුවීම ටාජ් හොට්ලේට එනවා ජමීල් කියන ත්‍රස්තවාදියා. ඔහුට එනවා දුරකථන ඇමතුමක්. ඒ දුරකථන ඇමතුමෙන් ඔහු කලබල වෙනවා. ඔහු ටාජ් හොට්ලේ පූර ගන්නතු එළියට යනවා. එතනින් යනවා දෙහිවලට. එතකොට ආසාඩ් මෞලානා කියනවා ඔහුටත් කෝල් එකක් දුන්නා සහරාන් සුරේස්සලේ මේ පුද්ගලයා මෙතනින් අරයි යන්න කියලා. එතකොට දෙහිවලට යනකොට මේ පුද්ගලයාව එතන ඉන්න සිකියුරිටි ඔෆිසර් කෙනෙක් ප්‍රශ්න කරනවා. ඔහු තමන්ගේ බිරිඳ දුරකථනය අරන් දෙනවා. බිරිඳ කියනවා බුද්ධාංශ නිලධාරින් දෙන්නේ ගෙදරට ආවයි කියලා. විනාඩි 5කින් ඒ බුද්ධාංශ නිලධාරින් සිකියුරිටිට කතා කරනවා. ඔය පුද්ගලයා උතරින් යවන්න එපා තියාගන්න කියනවා. හැබැයි ඒ පුද්ගලයා එතනින් ගිහිල්ලා ඊට පස්සේ හවස ගිහිල්ලා සිකියුරිටි ඔෆිසර්ගෙන් ප්‍රශ්න කරනවා වැල්ලවත්ත පොලිසිය. එතන ඉන්න ඔය බුද්ධාංශ නිලධාරින්. මේ බුද්ධාංශ නිලධාරින් සහ සහරාන්ගේ කණ්ඩායම අතර තියෙන සම්බන්ධතා අංක 2 අංක 3 වවුනතිව සිදුවීම වවුතනතිව පොලිස් නිලධාරින් දෙන්නේ ඝාතනය වුණාම ඒක LTT එකෙන් කරයි කියලා ඇනවුස් කරන හමුදා බුද්ධාංශ පස්සරයක් ඇනවුස් කරනවා. මොකද මේක CID එක විසින් ප්‍රශ්න කිරීම යටපත් කරන්න මේක බුද්ධාංශ කියනවා මේක කරේ LTT එක කියලා. එතන ඉන්න රජන්තන් කියලා හිටපු කොටිසස්වාදිකයෙක් ගෙදර තිබුණු ජැකට් එකක් දාලා මේක සේරම මේක වෙනස් කරනවා, මැනිපුලේට් කරනවා, මේක වෙනත් මගක යොමු කරනවා. අංක 4 මාවනල්ලේ බුදු පිළව කඩපු සාදික් සහ හක් කියන පුද්ගලයෝ දෙන්න. ඔවුන් දෙන්න පලා ගියාම මේ ප්‍රහාරයෙන් පස්සේ 23 වෙනිදා අත්අඩංගුවට ගනවා ගම්පලදී. ඒ ගත්ත පුද්ගලයෝ දෙන්න කොළඹට බුද්ධාංශ CID එකෙන් අරන් එනකොට අවස්ථා දෙකකදී අතරමඟදී හමුදා බුද්ධාංශයෙන් නතර කරලා ඔහුව ඔවුන්ට බාර දෙන්න අපිටම යාට ප්‍රශ්න කරන්න ඕන කියලා මේ පුද්ගලයෝ දෙන්නව ගන්න හදනවා. මේ විදිහට හමුදා බුද්ධාංශවල මෙතනදී සම්බන්ධය බොහොම පැහැදිලිව අපිට පේනවා. හැබැයි මේ සියලු තොරතුරු තියෙද්දි අපි දැක්ක මේවා නොමග යවන්න තමයි කටයුතු කරේ. සලේ මේ තමන්ගේ පරීක්ෂණ සිදුවනේ ඉජාස් ඉස්බුල්ලා මහත්තයා දෙසට රිෂාඩ් බදුරුද්දීන් මහත්තයා දෙසට තමයි පරීක්ෂණය වුණේ. අසාද් සාලි මේ කොහෙවත් නැති මුස්ලිම් පුද්ගලයෝ මුස්ලිම් නායකයෝ නීතිඥයෝ දිහාට මේ පරීක්ෂණ යොමු කරලා මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් ඇති කරන්න කටයුතු කරා. මුස්ලිම් ජනතාව කොන් කරා. අපේ ප්‍රදේශවල මුස්ලිම් පල්ලි කැඩුවා. ඒ නිසා මේ විදියට තමයි මේ බුද්ධිඅංශ නිලධාරීන් කටයුතු කරේ. ඒතරක් නෙමෙයි මේ චැනල් 4 සිද්ධියේදී අසාද් මෞලානා කියන කතන්දරේ බොහොම බරපතලයි. ඔහු කියනවා මේ ත්‍රිපොලි කණ්ඩායමක් ගැන. එතකොට ත්‍රිපොලි කණ්ඩායම තමයි ලසන්ත වික්‍රමතුංග මැරුවේ කියලා කියනවා. එතකොට ත්‍රිපොලි කණ්ඩායමේ නායකයා මේක ඇතුලේ නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා මේ කොටිරස්තවාදීන් මේක ඇතුලේ දාගෙන මේ ආණ්ඩුව කොහොමද පරීක්ෂණ පවත්වන්නේ කියලා මම ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙමෙයි පැහැදිලිවම මේ සොනික් කියන කතන්දරේ. මේ සොනික් කියන්නේ දැන් ඊයේ කියලා තිබුණා මේක ඉන්ෆෝමන් කෙනෙක් කියලා. සොනික් කියන්නේ SIS එකේ ඉඳපු බුද්ධි නිලධාරියෙක්. එතකොට ප්‍රශ්න තියෙන එක නෙමෙයි ඉන්ෆෝමන් කෙනෙක් හරි බුද්ධි නිලධාරියෙක් හරි කියමුකෝ. හැබැයි ඔහු තමයි පොඩි සහරාන්ට බලපෑම් කරන්නේ මේ සිදුවීම ISIS කරේ කියලා අනවුස් කරන්න කියලා ඒ බලපෑම කරන නිලධාරියා. ඒ ඉන්ෆෝමන් හරි මොක හරි. හැබැයි ඒ බලපෑම කරේ වහරා ISIS නෙමෙයි මේ අනවුස්මන්ට් එක කරන්නේ මැලේසියාවේ ඉන්න යම් සංවිධානයක් තමයි මේක ISIS කරේ කියලා මේ අනවුස්මන්ට් එක කරන්නේ. ඒ නිසා අපිට බොහොම පැහැදිලි මේ සෑම සිද්ධියක් පිටිපස්සෙම මේ මහා කුමන්ත්‍රණයේ හෙළිදරව් වෙනවා කියන කාරණේ. මේ සානි අබේසේකර මහත්මයාගෙන් පලිගණ්ඩට ගැටතු කරපු ආකාරයත් අපිට බොහොම පැහැදිලි. සානි අබේසේකර මහත්මයා මේ පුටුවෙන් අයින් කරලා මෙතෙන්ට පත් කරපු නිලධාරීන් දිහා බලපුවාම අපිට පේනවා ගෝඨාභය රාජපක්ෂගේ එකම අරමුණ වෙලා තිබුණේ මේ කුමන්ත්‍රණය හෙළිදරව් වීම නතර කිරීම. අපි දන්නවා පාලිත සිරිවර්ධන කියන පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බොහොම සමීපතම මේ කෑගල්ලේ බෝම්බ ගහද්දි මං හිතන්නේ ඔහු තමයි කෑගල්ලේ කටයුතු කරේ. ඔහුව පත් කරා නීතිය සාමය අමාත්‍යාංශයේ උපදේශකයෙක් විදියට. ඊළඟට තවත් දූෂිත නිලධාරියෙක් තමයි මෙතන ඉන්න පොලිස් පරිශක ඉන්දුක සිල්වා. ඔහු නැවත CID එකට ගත්තා. පොලිස් පරිශක නිරෝෂණී හේවාපතින්න කියන පුද්ගලයා ඔහුට විරුද්ධව චෝදනා ගන්නවත් තියෙනවා. ඔහුව ගත්තා. CID එකේ හිටපු විශාල පිරිසක් CID එකෙන් අයින් කරා. CID එකට 600කට ආස ප්‍රමාණයකට විදේශ ගමන් දහනමක් දැම්මා. ඉතින් මේ වගේම පේනවා මේ තමන් කරපු තමන්ගේ කුමන්ත්‍රණය යටපත් කර ගැනීම සඳහා වූ සියලු ප්‍රයත්නයන් දරලා තියෙනවා කියලා මම සලකාගත කරනවා මේ අවස්ථාවේදී. මේ පාස්කු ඉරිදා එල්ලෝ පරාගන මල් ප්‍රහාරයට සානි අබේසරගේ නම ඈඳීමට ගෝඨාභය රාජපක්ෂ රජයේ යටතේගත් උත්සාහ විවිධ උත්සාහයන් පිළිබඳව තියෙන සියලු ලිපි ලේඛන මම සලකාගත කරනවා. මොකද දැන් මෙතන තියෙන බරපතලම ප්‍රශ්න මොකද්ද? අපි පැහැදිලිවම කියනවා. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එවකට අගමැතිවරයා විදිහට ඔහු මේ ප්‍රහාරයට සම්බන්ධ නැහැ. අඩුම ගානේ ප්‍රහාරය සිදු වුණාට පස්සේ ආරක්ෂක ලේකම් කාර්යාලයට ආරක්ෂක මූලස්ථානයට ගියාම පුටුවක් දීලා තිබුණේ නැහැ. ඔහු දුන්නු නියෝග ක්‍රියාත්මක කරලා තිබුණේ නැහැ. එවකට ජනාධිපතිවරයා කියන දේ තමයි අහන්නේ කියලා. හැබැයි දැන් ජනාධිපතිවරයාට අත හොද ගන්න බෑ. දැන් ජනාධිපතිවරයාට මට මේක නොකර ඉන්න බෑ කියන්න බෑ. දැන් තමයි ජනාධිපතිවරයාට තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න තියෙන අවස්ථාව. දැන් තමයි ජනාධිපතිවරයාගේ පිරිසුදු භාවය ඔප්පු කරන්න තියෙන අවස්ථාව. දැන් තමයි ජනාධිපතිවරයාට රාජපක්ෂ හෝ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙක් මම රකින්නේ නැහැ කියලා රටට ලෝකයට පෙන්වන්න තියෙන අවස්ථාව. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා දැන්වත් විධිමත් නිවැරදි පරීක්ෂණයක් තියන්න. සානි අබේසේකරලව එළියට දාපු මේ පාස්කු පාරේ මහමොලකාරයෝ මේ තනතුරු වල දාගෙන සලේලව මේ තනතුරු වල තියාගෙන මේ පරීක්ෂණ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. මේ මිනිමරුමට මේ කුමන්ත්‍රණයට දායක වුණු කිසි කෙනෙක් ඇතුලේ තියාගෙන මේ පරීක්ෂණ තියන්න බෑ. අපි දන්නවා රාජපක්ෂ යාන්ත්‍රණය විසින් සමහරු කියයි ඔන්න ඕයලත් හිටියනේ ආණ්ඩුව කියලා. හැබැයි රාජපක්ෂ ආණ්ඩුව යාන්ත්‍රණය විසින් 2005 ඉඳන් 2015 දක්වා තමන්ගේ හෙංචයියෝ විවිධ ආයතනවල විවිධ ස්ථානවල ස්ථානගත කරලා තියෙනවා. තමන්ගේ සුවච කීකරු පුද්ගලයෝ පොලිසිය වෙන්න පුළුවන්, හමුදාව වෙන්න පුළුවන්, රාජ්‍ය ආයතනවල වෙන්න පුළුවන්. මෙන්න මේ අය තියාගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ පරීක්ෂණ පවත්වන්න බෑ කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙහි සැබෑ පරීක්ෂණයක් කිරීමේ සම්පූර්ණ වගකීම දෙන නිසා කාටවත් මේ ජනාධිපතිවරයාට ඒ ආණ්ඩුවට එකතුණු හරින් ප්‍රනන්දු මහත්තයා මනුස නානායක කර අපේ මිත්‍රයලා අද මට පේන්නේ එන්නේවත් නැහැ වගේ මේ පැත්තට. පොද ඔවුන්ට කතා කරන්න බෑ. අපිත් එක හදවතින්ම එකතු වෙලා ඔවුන් විපක්ෂේ නම් මේ කාර්යභාරය ඉෂ්ට කරා. අපිටත් එහාට ගිහිල්ලා මේ අවස්ථාවේ මේ මේ වෙලාවේ කතා කරා. අද මේ වෙලාවේ නැතත් මතක් කරනවා මුජිබර් රවමන් මන්තුමා මේ සම්බන්ධව විශාල වශයෙන් කතා කරපු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. සා විශාල ඒකාබද්ධ ප්‍රයත්නයක් කළා තමයි සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු එදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි මේ සිදුවීම ඉස්සරහට අරගෙන ආවේ. ජනතාවට අවධානය යොමු කරේ. හැබැයි අද වුන් මේ පවා වෙන්නේ නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි තාම අවධානයෙන් කියනවා මේ සිදුවීම් එක්ක පෙළ ගැසුණු මේ කරුණු කාරණා යටපත් වෙන්න දෙන්න බෑ. අපිට ඕන නිවැරදි පරීක්ෂණයක්. මේ රටේ 250කට වැඩි පිරිසක් ඝාතනය වුණා. ඒ ඝාතනය වුණු පවුල්වලට අයට තියෙන ලොකුම වේදනාව ඔබතුමා දන්නේ නැහැ. ඒ ඝාතනය වුණු පවුල්වලට අය තියෙන ලොකුම වේදනාව ඔවුන් දැනගෙන හිටියේ නැහැ මේක කුමන්ත්‍රණයක් කියලා. ඔවුන් දැනගෙන හිටියේ නැහැ මේක බලය ලබා ගැනීම වෙනුවෙන් කරපු වහා පාවාදීමක් කියලා. ඒ නොදැනගෙන හිටපු අහිංසක මිනිස්සු එදා තමන්ට තිබුණු වේදනාවට තමන්ට තිබුණු වෛරයට රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා ඔවුන් ගිහිල්ලා ගෝඨාභයට ඡන්දෙ දුන්නේ අහිංසක කතෝලික ජනතාව. ඒක තමයි ඇත්ත. හැබැයි ඒගොල්ලෝ අද විදවනවා. ඒගොල්ලෝ අද විදවනවා අපේ දරුවා මරපු අපේ අම්මලා තාත්තලා මරපු අපේ ඥාතියා හිතවතාව මරපු මේ බෝම්බ අටපුවුන්ට අපි එදා ඡන්දෙ දුන්නා අපි රැවටිලායි කියන. අද හදවතින් වේදනාව විඳිනවා. හදවතින් වේදනාව විඳිනවා. ඔවුන් සජිත් ප්‍රේමදාස දියා විපක්ෂයේ දියා දැම්මේ වෛරක්කාරයෝ විදියට ද්‍රෝහීන් විදියට මේකට වක්‍ර හෝ අනියම් සම්බන්ධුණු අය විදියට. හැබැයි අද රටම ලෝකෙම දන්නවා මේ මහා පාවාදීම මහා කුමන්ත්‍රණය මහා ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරුවේ බලය ලබා ගැනීම වෙනුවෙන්ම කියන කාරණේ. එනිසා ඒ වෙනුවෙන් අද මේ මිනිස්සු එදා තමන්ගේ දරුවා තමන්ගේ ජාතිය මැරුණටත් වඩා දුක් වෙනවා අපි මේ කාලකන්ණි වෙනුවෙන් ඡන්දෙ දුන්නනේ කියන කාරණෙත් එක්ක. අද පියතුමාලා දුක් වෙනවා. අද කාදියතුමාලා ඒ සාධාරණ වෙනුවෙන් සටන් කරන්න වෙලා තියෙනවා. ජාත්‍යන්තරයට යන්න වෙලා තියෙනවා. එතකොට එක එක පද හදනවා පාවාදීම් ගැන කතා කරනවා. එනිසා මේක යටපත් කරන්න අපි සමගි ජන බලවේගයේ විදිහට දෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිවම කියනවා. අපි එදත් මේ වෙනුවෙන් පෙනී සිටියා, අදත් පෙනී සිටිනවා, හෙටත් පෙනී සිටිනවා. හැබැයි අපි කියන්නේ නැහැ අපේ කාලේ මේ සාධාරණ ඉෂ්ට කරනවා කියලා. අපිට එහෙම ඉන්න බෑ. මේ රජය වර්තමාන රජය වහාම මේ සම්බන්ධව අවශ්‍ය පරීක්ෂණ පවත්වලා දැම්ම මේ සාධාරණ මේ ජනතාවට ඉෂ්ට වෙන්න ඕන. මේ පරීක්ෂණ සිදු වෙන්න ඕන. මේ දැනට තියෙන ජනාධිපති කොමිෂමේ වාර්තාවත් පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාවේ වාර්තාවත් මලල්ගොඩ වාර්තාවත් පදනම් කරගෙන කාටද නඩු දාලා තියෙන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි? මොකද්ද වෙලා තියෙන සාධාරණේ? මොකද්ද වෙලා තියෙන යුෂ්ටිය? ඒ මොකුත් වෙලා නැහැ. ඒ වෙනුවට මෙතන තවත් කොටි සස්තවාදීන් මේක ඇතුළට දාලා උන් අපිට පාට් එක දාන්නත් වෙනවා. දැන් ත්‍රිපොලි කණ්ඩායම ගැන අපිට කලින් කතා කරා රනිල් වික්‍රමසිංහ මහත්තයා. අදෝර ත්‍රිපොලි කණ්ඩායමේ නායකයා මේකේ ඉන්නවා. වහාම උන්ගේ ප්‍රශ්න කරන්න ඕන. උන්ගෙන් අත්තනම් උඩ ගන්න ඕන. ඒ අයව නිදහස් කිරීමේ එකගතාවේ නම් ගෝඨාභය දිනපු ගමම්ම කරා රිමාන්ඩ් බන්ධනාගාරේ හිටපු සිවනසුර චන්ද්‍රකාන්ත නිදහස් කිරීම කරා සැලෙහිව පත් කිරීම කරා. ඒ නිසා පොරොන්දුනේ පාස්කු පහාරේන්ට දනුවන් දෙනවා කියලා. ඒ වෙනුවට කරේ උසස් වීම දුන්නා තමන්ට උදව් කරපයට. ඒ වෙනුවට කරේ තමන්ට උදව් කරපය නිදහස් කරා. මෙන්න මේවා තමයි කරේ. ඒ නිසා පැහැදිලිවම නිරෝෂන් පෙර මහත්තයා කිව්වා වගේ සහරහන්ගේ අරමුණ එක. සහරාන්ට ඕන උනේ මේ කුරුස යුද්ධය කුරුස කාර්යයන්ට නැත්නම් අන්‍යාගමීන්ට විරුද්ධව තමන්ගේ කුමන්ත්‍රණය ක්‍රියාත්ම කරලා ඔහුට ස්වර්ගයට යන්න ඕන කම තිබුණේ. හැබැයි ස්වර්ගයට යන පාර කපලා දුන්නේ මේ කුමන්ත්‍රණකාරයෝ. ස්වර්ගයට යන පාර හදලා දුන්නේ මේ කුමන්ත්‍රණකාරයෝ. ඒකට අවශ්‍ය බෝම්බ ලොරි ගෙනලා දුන්නේ මේ කුමන්ත්‍රණකාරයෝ. එදා ගැලණිගමදී අත්අඩංගුවටපත් වෙනවා ප්‍රශ්න කරනවා බෝම්බ ගෙනාපු ලොරිය. හැබැයි ඒක නිදහස් වෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ සියල්ලක් කාලේ වැලිතලා වලට යටපත් වෙන්න දෙන්න බෑ. මේ ගරු පාර්ලිමේන්තුවේ මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ වගකීම තමයි මේ 9 වෙනි පාර්ලිමේන්තුව ඇතුළතදී මේක විසඳලා මේ රටේ සමස්ත ජනතාවට ඇත්ත හෙළිදරව් කිරීම කියන එක මතක් කරමින් මම නවතින බොහොම ස්තුතියි.
කොමෙන් සිටි ගරු මන්ත්‍රීනි ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද අපි කතා කරන්නේ ඉතාමත්ම සංවේදී කාරණාවක් පිළිබඳව. මේ පාස්කු ප්‍රහාරය නිසා අදටත් දුක් විඳින මිනිස්සු ඉන්නවා අපේ දිස්ත්‍රික්කයේ. සමහර අම්මලාට තම ස්වාමි පුරුෂයා නැති වෙලා ඉන්නවා, දරුවෝ නැති වෙලා ඉන්නවා. දරුවන්ට තාත්තලා අම්මලා නැති වෙලා ඉන්නවා, සහෝදර සහෝදරියන් නැති වෙලා ඉන්නවා. මේ කිසිම කෙනෙක් මේ නැති වෙච්ච අය ත්‍රස්තවාදීන් නෙමෙයි. එයා එදා නැති උනේ පල්ලියට ගිහිල්ලා තමන්ගේ ආගම හදාන්න ගිහිල්ලා, එහෙම නැත්නම් හෝටලයක හිටපු අයව තමයි අහිංසක මිනිසුන්ව ඝාතනය කරේ. ඒ ඝාතනේ අපි කවුරුවක්වත් අනුමත කරන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි හැමෝම එක තැනක ඉන්න ඕනි. මේ ප්‍රහාරය සිදු කරපු මිනිසුන්ට විරුද්ධව නීතිය කටයුතු කරන්න ඕනි කියන කාරණා. දැන් මේ යෝජනාව ගේන්නේ එදා ආණ්ඩුව මේ සිද්ධිය වෙනකොට ආණ්ඩුව කරපු අය. එදා මේ සිද්ධිය ගැන කතා කරනකොට අද කතා කරන අය කියන්නේ සහරාන්ට සැලසුම් කරන්න අවශ්‍ය පහසුකම් ලබා දීලා ඒ කාලයක් තිස්සේ කරපු සැලසුමක් ක්‍රියාත්මක වුණා කියලා. දැන් මේ සිදුවීම සිදුවෙන්නේ 2019 අප්‍රේල් මාසේ. එතකොට 2015 බලයට නිහපාල නාණ්ඩුව. එතකොට මේ කාල සීමාවේදී ඒ අයට අවශ්‍ය කරන පහසුකම් ලබා දුන්නයි කියලා කියන්නේ ඔබතුමන් ළමයි. එහෙමනම් ඔබතුමන්ලා කාලේ තමයි සාහරාන්න ෆෝම් කරලා තියෙන්නේ. අවශ්‍ය පහසුකම් දීලා තියෙන්නේ. එහෙම කරපු කරා නම් ඒක වැරදි. මං හිතන්නේ කවදාත් කිසිම රජයක් එහෙම කරනවා කියලා. හැබැයි එහෙම කරා නම් එතුමන්ලා ඒ වරද්ද පිළිබාර ගන්න ඕනේ. මේක මේ රාජපක්ෂ භීෂණයක් ඇති කරන්න එපා. මේක වැරදි පැත්තට මේ පරීක්ෂණ ගෙන යන්න ඉඩ දෙන්න එපා. මේක කරේ ත්‍රස්තවාදීන් නම් කරපු උන්ට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධව දැන් අවස්ථා කීපකදී මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. 2019 මේ මාසේ දවස් 3ක් අපි කතා කරනවා. 2021 මාර්තු මාසේ දවස් 3ක් කතා කරනවා. 2021 අප්‍රේල් මාසේ දවස් 3ක් කතා කරනවා. ඇයි අපි අද කතා කරන්නේ? මේක නැවත මතුවුනේ මේ චැනල් 4 එකේ කාරණාවත් එක්ක. දැන් මේ චැනල් 4 එකේ විකාශන වූ වැඩසටහන ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය ගැනද උන් ඉලක්ක කරේ? මම විශ්වාස කරනවා නැහැ. මේ සම්පූර්ණ වැඩසටහනේ කාලයෙන් 5 මේ පාස්කු ගැන කතා කරන්නේ. 5-4 කතා කරන්නේ යුද්ධේ. චැනල් 4 කියන්නේ ඉතිහාසයේ නම්ම මානව හිමිකම් ජිනීවාවල කතා කරන්න එනකොට LTTE හිතවාදීන් විසින් ගේන චැනල් එකකින් ගේන ප්‍රචාරය. ඒකට ජාත්‍යන්තරව අවශ්‍ය කරන දේ යුද්ධේ 5-4 ගන්නවා. අපේ රටට ගේන එක 5-1ක් දාලා පාස්කු ගන්නවා. පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට හැමෝම සංවේදී. මොකද අහිංසක මිනිස්සු ඝාතනය කරන කවුරුත් අනුමත කරන්නේ නැහැ. යුද්ධය ගැන 5-4ක් කතා කරාට 5-4 කතා කරාට අපේ රටේ මිනිස්සු ඒක විවේචනය කරන්නේ නැහැ. මොකද එතකොට යුද්ධයක් තිබිච්ච නිසා. යුද්ධය ඒක අවශ්‍ය කරන උන්ට ජාත්‍යන්තරයට. ඒ නිසා මේක ගැන කතා කරලා නැවත මේක මතුවෙනවා. දැන් මේ සිද්ධිය වෙනකොට මේ රටේ ආණ්ඩුව කරේ යහපාලන ආණ්ඩුව, මෙතන ඉන්න බොහෝ දෙනෙක් කැමිටුරුවේ ආණ්ඩුවේ, ඒ සිලෙක් කමිටි එකක් පත් කරලා අපිට මතකයි ඒ කාලේ මේ ගැන පරීක්ෂණයක් කරා, ජනාධිපති කොමිෂන් පත් කරා. අපි හිටියේ විපක්ෂේ, අපිව මර්ධනය කරපු වෙලාවක්, අපිට එළියට බහලා මෙහෙම එකක් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අපි අපේ ආරක්ෂාව ගැන හිතාගෙන හිටියේ. හැබැයි ඒ අය අද කතා කරන්නේ හරියට සුදුනු වගේ. ඒ නිසා මේක දේශපාලනය ගාව ගන්න හොඳ නැහැ. මේ දේශපාලනයක් අරගෙන දැන් විපක්ෂය උත්සාහ කරනවා මේක මේ රාජපක්ෂලාගේ එකක්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැන් මේක ආරක්ෂා කරන්න හදනවා කියන පොඩි මතයක් හදන්න හදනවා. ඒ පැත්තට මේක තල්ලු කරන්න එපා. දැන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමාල කමිටුවක් මේ ගැන පරීක්ෂණයක් කරන්න. දැන් ජනාධිපතිතුමා විශ්‍රාමික විනිශ්චයකාරීගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. දැන් මේ කමිටු ගැන කරද්දි කියන්නේ මේ කමිටු ගැන විශ්වාසයක් නැහැ. දැන් ආණ්ඩුව රජය කී බයිනකොට මතක තියාගන්න, හමුදාව ගැන කතා කරනකොට මේ සියලුම හමු එහෙම වෙලා තියෙනවා නම් ඒ සියලු හමුදා නිලධාරීන් මේකට සම්බන්ධ නැහැ. එහෙම කෙනෙක් දෙන්නෙක් ඉන්නවනම් ඔබතුමාලට පුළුවන් ඒ ගැන කතා කරන්න. මෙන්න මේ පුද්ගලයෝ කියලා කියන්න පුළුවන්. සිලෙක් කමිටි එකක් අපි යෝජනා කරා. දැන් අද සුසි ප්‍රේම ජයන්ත ඇමතුමා එක මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්න කිව්වා. ඔබතුමාලට සිලෙක් කමිටියට එන්න පුළුවන්. මේ ජනාධිපති කොමිෂන් වාර්තාව, ඔබතුමාලගේ වාර්තාව, පරීක්ෂණ වාර්තා කැඳවලා සිලෙක් කමිටිය ඔබතුමාලට සැකයක් තියෙන තැන් කතා කරලා මේ ගැන කතා කරන්න. දැන් අපි මෙතන ඉන්න කවුරුවක්වත් මේක ගැන නිපුණතාවයක් තියන අය නෙමෙයි. අපිට ලැබිච්ච තොරතුරු පදනම් කරගෙන අපි මේ කතා කරන්නේ. ඒ තොරතුරු පදනම් කරගෙන සිලෙක් කමිටිය එකක් දාලා මේක පරීක්ෂණ නිවැරදි තැනකට ගෙනියන්න අපි උත්සාහ කරන්න ඕනේ. අපි ඒ සඳහා කටයුතු කරන්න ඕනි. ඒකයි මං විශ්වාස කරන්නේ විය යුත්තේ මොකද්ද කියලා. මේක රටේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණා. මේක හමුදාව අපේ බුද්ධිංශ විවේචනයට ලක් කරලා බුද්ධිංශ වටගත්තොත් අපේ රටේ ඒක ජාතික ආරක්ෂාවට බලපානවා. අපේ හමුදා නිලධාරීන්ව අපි විවේචනයට ලක් කළ ඒ අයව විනාශ කරොත් ඒක අපේ රටේ ජාතික ආරක්ෂාවට බලපානවා. පොලිසිය සාමය ආරක්ෂා කරන පොලිසියට විශ්වාසයක් නැති මට මේ රටේ පැටික් කරොත් ඒක ජාතික ආරක්ෂාවට බලපානවා. එහෙමනම් ඒවට සම්බන්ධ පුද්ගලයෝ ඉන්නවා නම් ඒ පුද්ගලයන්ව නම් කියලා මෙන්න මෙහෙමයි මේක ඇතුලේ මේ අර වරප්‍රසාද වලට යට වෙලා නම් කියන එකේ වැඩක් නැහැ. එළියට ගිහින් කතා කරන්න ඕනේ. එතකොට එයාට පුළුවන් තමන්ගේ නිවැරදි භාවයෙන් උන් කටයුතු කරන්න. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දැන් කියනවා මේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන්නලු. මේ 150ක් තිබෙන හැලු පළාත් පාලන මැතිවරණේ ඒ 105 එක කරන්නලු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුළු රටම දන්නවා මේ රටේ ඉතිහාසයේ වැඩිම සෙනගක් මැයි දිනයකට ගෙනාවේ ගෝල්ෆේස් පිරවේ පොහොට්ටුව. පොහොට්ටුව හැදුවේ අවුරුදු 2යි. ඒ පොහොට්ටුව හදලා මේ අවුරුදු 2 තුන පාස්කු ප්‍රහාරය වුණේ. මේ පොහොට්ටුව හදලා වැඩිම සෙනගක් ගෙනල්ලා ජනමතය හැදිලා තිබුණේ. පළාත් පාලන මැතිවරණය අපි ජයග්‍රහණය කරලා තිබුණේ මේ පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ලා. එහෙමනම් කොහොමද මේ බලය ගන්න මේ කාරණාව කරා කියන්නේ? එතනත් හදන්නේ දේශපාලන වාසියක් ගන්න. එතනත් හදන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් වුණා කියලා කියන්නේ. වර්ධි තන්ට මේ මේකත් කතා කරන්නේ අද දවසේ මේ දේශපාලන වාසියක් ගන්න එන ගරුකත් නියෝජ්‍ය කතානායකතුමනි. හරි වැරදි මෙව්වා. මිනිස්සු දුක් විඳිනවා අදටත් ගම්මට්ටමේ. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය ජනාධිපති විපක්ෂ නායකතුමා පෙරදුනා. එදා ඒ පෙරදුනේ එතුමා ඉන්දන මේ තුමල්ලා අතර තිබ්බ බෙදීම තියෙන නිසා යහපාලන ආණ්ඩුවේ ජනාධිපති අගමැති මරාගත්තයින් පස්සේ අගමැතිට ආරක්ෂක කමිටුවටත් එන්න දීලා නැත්නම් එතන හිටිය අමිතුරු ඒ කාලේ බුදියන්ද හිටියේ? එහෙමනම් එතුමල්ලාගේ පක්ෂේ නායකයන්නේ අගමැතිවරයා. එතුමාට එතනට යන්න ඉඩ සකස් කරගන්න ජනාධිපතිතුමාට බලපෑම් කරන්න තිබ්බනේ. එහෙමුනේ නැහනේ. එදා කණ්ඩායමක් ජනාධිපති පස්සේ ගියා, කණ්ඩායමක් අගමැති පස්සේ ගියා. යතේ රටේ දේශපාලන ස්ථාවරභාවය නැතුණා. ඒ නිසා අපි බලයට පත් වුණේ. නැතුව මේ පාස්කු ප්‍රහාරයක් ඉඳන් නෙමෙයි. මේක වැරදි තැනකට තල්ලු කරන්න හදන්න එපා. ඒ වගේම මෙතන කතා වුණා ගරු කතානායකතුමනි, දැන් මංගාව තියෙනවා මෙතන මේ සොනික් ගැන. මම නම් මේවා ගැන දන්නේ නැහැ. මම හිටියා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවයින් පස්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසම පත් කරේ ඔබතුමාලගේ කාලේ. දැන් මේ කොමිසමේ නිලධාරියෙක්වත් කාවත් අපි වෙනස් කරේ නැහැ. කොමිසම කරන්න දුන්න වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ කොමිසම වාර්තාව පිළිබඳව කැබිනට් එකට ඉදිරිපත් කරයින් පස්සේ ඒ සම්බන්ධව අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියන චමල්ලැඹතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ මමත් හිටියා. අපි එතෙන්දිත් කිව්වේ ජනාධිපති කොමිසම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. දැන් සමහර අය කියනවා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරේ නැහැලු. මම දන්නේ නැහැ, මට ලැබිච්ච තොරතුරු පදනම් කරගෙනයි මම ගත්තා නියෝජ්‍ය කතානායකතුමනි කියන්නේ. ඒ නිර්දේශානුව දැන් පුද්ගලයන් 720 ගණනක් අත්අඩංගුවට අරන් තියෙනවා. 40ක් කොට විරුද්ධව නඩු දාලා තියෙනවා. ඒ නිසා ඊයේ මීට දවස් දෙකකට උඩදී මේ පාර්ලිමේන්තුවට මේ සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ඔක්කොම එක තැනකට එන්න කිව්වා. එන්න කියලා මේ සම්බන්ධව පරීක්ෂණ වාර්තාවල තත්ත්වය පැහැදිලි කරා. එතකොට ඔබතුමාලට ප්‍රශ්න අහන්න තිබුණා. මේ කියන කාරණා එතෙන්දී අහුවන මේ අද සාකච්ඡාවට එනකොට මීටත් වඩා තොරතුරු පදනම් කරගෙන ඔබතුමාලට කතා කරන්න තිබුණා. දැන් මංගාව තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කමිටු වාර්තාව, කොමිෂන් වාර්තාව අපි පත් කරපු, අපේ කැබිනට් එක පත් කරපු කැබිනට් එකට වාර්තාවක් දෙන්න කිව්වා. මේක කියවන්න. මේක තියෙනවා අපේ නිර්දේශ මොනවද කියලා. ඒ නිසා අපි කිසිම දවසක මේව හංගන්න කටයුතු කරේ නැහැ. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මංගව තියෙනවා FBI එක ඇවිල්ලා මේක පරීක්ෂණයක් කරා. මට මතකයි අපි ජනාධිපතිතුමාට කිව්වා මේ කාර්යනිර්වාහී කියනවා මෙන්න මේක ගැන මහමුළු කරුවෙක් හොයන්න කියලා. ඔබතුමාලා ජාත්‍යන්තරව මේ පරීක්ෂණයක් හරි කරලා මේක කරවන්න කියලා. එතුමා ලිව්වම අපේ තානාපතිවරයා හරහා ලියුමක් කියලා තිබා. අපි පරීක්ෂණයක් කරා. ඊට වඩා කියන්න දෙයක් නැහැ කියලා ඒ ලියුම මම ගිය පාරත් මේකේ සභාගත කරා. හරි FBI එකක් එපා. ඊළඟට ඔස්ට්‍රේලියානු ආරක්ෂක කන්සල්ින් ඇවිල්ලා මේ දවස් ගානක් ඉඳගෙන පරීක්ෂණයක් කරා. හරි ඒකත් බැරි නම් ඔබතුමාලා මේක සිලෙක්ට් කමිටියකට ඇවිල්ලා කියන්නේ මෙන්න මේ කණ්ඩායම ගැනලා පරීක්ෂණයක් කරන්න කියලා. එතකොට ඉවරයි. නැතුව මේ සැකයක් උපද්දවලා සාකිකාරෝ රට යනවා නම් ඔබතුමල්ලගේ ආණ්ඩුවක් ඒ කාලේ තිබුණා උන්ට යන්න නොදී උන් අත්තන උඩ ගන්න තිබ්බනේ ඔබතුමල්ලව නේ ආරක්ෂා කරන්නේ මගේ කතාවෙන් පස්සේ ඔබතුමාට අවස්ථාව දෙනවා නෑ නෑ මගේ පස්සේ කතා කරන්නකෝ පැහැදිලිවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමල්ලා කියන සාකිකාරෝ රට පෙන්නලු යකෝ රට 2019 මේ සිද්ධිය වෙලා රට පයින්දකම් බලන් හිටියේ මොකටද එහෙමද මොකටද බලන් හිටියේ ආණ්ඩුව එතකොට ඒ ආණ්ඩුව එතුමල්ලාගේනේ. එතකොට ඔබතුමල්ලා මොකද කරේ? මේක චෝදනා කරන්න එපා එක එක දේශපාලන පක්ෂවලට පුද්ගලින්ට. මේකට සම්බන්ධ පුද්ගලෝ තනතුරු දාන්නවා නම් ඒ අය මේකට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි කතා කරන්න. කමිටුවට ගිහිල්ලා තොරතුරු දෙන්න දීලා වැඩිකාරය කියලා කියන්න. දැන් පිල්ලාම එතුමාට කියනවා කොටියලු. ඔව් එයා කොටියෙක්. එයා හිටියේ LTT එකේ. එයා LTT එකට සම්බන්ධ වෙ හිටියා. දල්දා මාලිගාවට ගහන්න කොට ඉන්නේ නැති. මම දන්නේ නැහැ. එතුමා අපි කියනවා නෝ මං හිටිය කියලා කිච්චරයි හැබැයි මතක තියාගන්න LTT සංවිධානයේ දුර්වල වුනේ ඒ LTT එක හිතවත් කණ්ඩායම් කැඩිලා ඇවිල්ලා ආණ්ඩුවට තොරතුරු දීපු හින්දා එදා ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ කරේ එතකොට තව තව කොටිය කියන්න එපා එහෙමනම් විපක්ෂ නායකතුමාගේ තාත්තා LTT එකට නැව් පිටින් ආයුධ දුන්නයි කිව්වා සල්ලි දුන්නයි කිව්වා එහෙමනම් එතුමටත් කොටිය කියන්න එපා එහෙම කියන්නේ නැහැ නේ අපි එහෙම කියන්න බෑ මොකද එතුමා ඒ පිය කරේ ඒක යුද උපක්‍රමයක් වෙන්න පුළුවන් මම කවදාවත් ඒක මෙව කරන්නේ නැහැ අපි එහෙම දේවල් කරන්න ඕනි ඒ රාජපක්ෂ මහත්තයලා ඔය මං කිව්ව පුදුම බීතිකාවක් තියෙන තාම මහත්තයෝ කියන දේ තේරුම් ගන්න මම මේ ප්‍රේමදාස මහත්තයට දොස් කියන්නේ නැහැ එදා රංජන් විජේරත්න මහත්තයා 88-89 කාලේ මොකද ඔව් මං කියන්නේ දුන්නා ඒක එතකොට එහෙමයි කියනවා කියලා අපි ප්‍රේමදාස මහත්තයාට කොටිය කියනවාද මෙතුමාට අපි කොටිය කියනවාද අපි කියන්නේ ඉතින් සාරාංග සල්ලි දෙන්න නම් ඔබතුමාලගේ ආණ්ඩුව කාලේනේ සාරාංග ෆෝන් කරේ ඔබතුමාලනේ කරලා තියෙන්නේ ඒකනේ වැරද්ද
නෑ ඔයාලගේ මාර්ගය
ඔබතුමාලනේ දින්නයි කියලා කියන්නේ අපිට තියෙන තොරතුරු අනුව ඔබතුමාල සම්බන්ධයි කියලා කියන්නේ අපි මම දන්නේ නෑ නේද මම දන්නේ ඉතින් ඒක හොයලා බලන්න. එහෙමනම් සල්ලි දුන්නා නම් ඉතින් LTT එක ප්‍රභාකරන්ට දුන්නේක වැරදිද? ප්‍රභාකරන්ට දුන්නේක යුද උපක්‍රම ගැන ඔබතුමාටයි මටයි මේකේ අවබෝධයක් නැහැ කරුණ නියෝජ්‍ය කතානායකතුමනි. අපි තොරතුරු පදනම් කරගෙන කතා කරන දේවල්. අපි කාටවත් කියන්න හොඳ නැහැ. මම ඒකයි කිව්වේ ප්‍රේමදාස මහත්තයට මම කවදාවත් කියන්නේ නැහැ. රංජන් විජේරත්න ඔබතුමා 88-89 කාලේ මගේ පියා හිටියේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අල්ලපු මගේකට අල්ලපු තැන තිබ්බේ තැපල් කාර්යාල. තැපල් කාර්යාලයේ ගිනි තියන්න ආපුවාම ඒ වෙලාව අපිට තිබ්බ ආරක්ෂාවත් එක්ක උඩට වී තියලා උන්ව පන්නගත්තම රංජන් විජේරත්න ඔබතුමාට කතා කරාම පැය භාගයක් ඇතුළත වාහනයක් කෙවලා අපිට ආයුධ හිටන් දුන්නා. පාවිච්චි කරන්න ඔබතුමාලා කිරියල්ලා ඔබතුමාලා දන්නවා මෙව්වා. එව්වා ඒ වකවාන වලට විය යුතු දේවල්. යම් රජයක් ගෙනියනවනම් කරන්න ඕනේ. හැබැයි අපි මේක UNP යහපාලන ආණ්ඩුවේ කාලේ වුණා කියලා අපි ඔබතුමාලට චෝදනා කරන්න සූදානම් නැහැ. ඔබතුමාලා සම්බන්ධ ඒ කාලේ යහපාලන ආණ්ඩුවේ කාලේ ඔබතුමාලත් එක්ක හිටියා මුස්ලිම් ඇමතිවරු හිටියා මුස්ලිම් මන්ත්‍රීවරු හිටියා උතුරු නැගෙනහිර සහයෝගය ඔබතුමාලට තිබුණේ. ඔබතුමාලා ජයග්‍රහණය කරේ ඔබතුමාලගේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර චන්දබලී. ඉතින් එහෙමනම් අපිත් කියන්න එපා ඔයගොල්ලන් සම්බන්ධයි කියලා. අපි ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක තේරුම් ගන්න මේක සංවේදී ප්‍රශ්නයක් මේ රටේ අහිංසක මිනිසුන්ට ඇච්චි දෙයක් ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාමයි එහෙමනම් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න නම් මේක පක්ෂ ભેදයක් ඇති කරගන්න එපා මේක තමන්ගේ දේශපාලන වාසියක් කරගන්න එපා එහෙම කරනවා නම් එහෙම කතා කරන හැයත් මහ කුහකයෝ කියලා අපිට කියන්න වෙන්නේ ඒ නිසා මෙතනදී කවුවෙලා දැන් සිලෙක් කමිටියක් පත් කර ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා විශ්‍රාමික විනිශ්චයකරුවෙක්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මෙතනට ගිහිල්ලා දන්න සාක්ෂි අපි කියමු කියලා ඒ අදාළ නිලධාරීන්ට පරීක්ෂණ කරන්න කියමු. ඔබතුමාලා කරන නිලධාරීන් ගැන සෑහීමකට පත් වෙන්නේ නැත්නම් ඒකත් එතෙන්ද කියන්න. කියලා සුදුසු අය පත් කරගන්න. නැතුව මේ එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න එපා කියන එක මම කියනවා. ඒ නිසා ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ මංගාව තියෙන මේ සොනික් බී වාර්තාවත් කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරපු එකක්. මෙව්වා මන් දන්නේ මෙව්වා ඔබතුමාලට ලැබිලා තියෙනවද නැද්ද? මෙව්වා ගැන අධ්‍යයනය කරන්න. මෙව්වා ඔබතුමාලට සැකීතෙන දේවල් කතා කරන්න. එතකොට ඔබතුමාලට පුළුවන් ඒවා නිවැරදි කරගෙන කටයුතු කරගෙන යන්න. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා. දැන් ඒ කාලේ වක් තිබුණා මේ පරීක්ෂණ කරන්න හදනකොට මුස්ලිම් දේශපාලන නායකයෝ යම් යම් බලපෑම් කරලා එව්වට විරෝධතාවයක් මතු කරලා පුනි නිසා මේ මුලින් ඉඳන් අර එතුමා කිව්වා එක එක පළාත්වල මුස්ලිම් සිද්ධීන් ඇති වුණා කියලා ඒ කාලේ තිබුණ කතාවක්. ඒව අපි දන්නේ නැහැ. හැබැයි අපි කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. රිෂාඩ් ඇමතුමාටවත් කාටවත් අපි ඇඟිල්ල දික් කරන්නේ නැහැ. එහෙම වෙලා නැත්තම් එහෙම කරපු මිනිසුන්ට විරුද්ධව ඒව කතා කරන්න ඕනේ. මේ රටේ ජාතිවාදයකට කාලයක් අවසනවා, ඊළඟට ආගම්වාදයක් අවසනවා. තමන්ගේ දේශපාලන වාසියට මේක පාවිච්චි කරන්න එපා. මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කසාද බැඳලින් දෙමළ කාන්තාවක්. 83 කළු ජූලිය වෙලාවෙදි මට නෝනාව එක්කගෙන එළියට බහින්න බැරි වුණා. මේ ජාතිවාදී ආගම්වාදී අවශ්‍යකම මේ කරන කාලකන්ණි වැඩි හින්දා අදත් ඔබතුමාලා ඒකමයි කරන්නේ. මට ඡන්ද කාලයේදී කිව්වා මම දවල්ට සිංහල ආල්පත් කරනවා කිව්වා, රැට තෝසේ වැඩේ කරනවා කිව්වා. මම රැසිමල්දි කිව්වා මම තුන් වෙනමත් කරනවා කිව්වා තෝසේ. මම දේශපාලනය කරන්නේ මිනිසුන්ට මිස මගේ නෝනා හින්දා නෙමෙයි. මහා බලු කතා කියනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ සංවේදී කාරණාව පිළිබඳව මේ පාර්ලිමේ සමාරිත මම අද කතා කරනකොට මගේ නෝන දෙමළ කිව්වයි කියලා මේක මහලු කොට ගනි. මම දැන් මගේ නෝන දෙමළ එකින් ඉඳ මගේ මිනිස්සු මට ඡන්ද දෙන්නේ නැද්ද? මම දේශපාලනේ ගයි වෙන්නා. ඒක වෙනම කාරණාවක්. හැබැයි මේ බලු වැඩ කරනවට මේ දේශපාලනේ වාසි උපක්‍රම ගන්න හදනවට මම විරුද්ධයි කරු නියෝජ්‍ය කතානේ. ඒ නිසා ඔබතුමාලගේ අවධානය යොමු කරලා මේ සංවේදී
තුනක කාලයක් තියෙනවා.
මේ සිද්ධියත් එක්ක මුහුණ දීපු මිනිස්සු වෙනුවෙන් තමන්ගේ යුතුකම් ආ වගකීම් කොටස මේ පාර්ලිමේන්තුව තුළ ඉටු කරන්න කියන ඉල්ලීම කරමින් මම නියට වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.